ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා විනාඩි 10 කාලයක්
තිබුණා. මූලාසනයේ හොබවන ගරු මන්ත්‍රීතුමනි, අපේ හිතවත් බන්දුල ගුණවර්ධන මැතිතුමා අපි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු දවිය. මට මතකයි තම උන්වහන්සේ කතා කරනවා 1989 ඒක පුජ්ජන ණය රුපියල් 10,000 ගාණක් කියලා. හැබැයි තම උන්වහන්සේ ඊට පස්සේ තිබ්බ 89 අරින්න හැම ආණ්ඩුවකම තමුන්නාසේ ඇමතිවරේ. එනවා තමුන්නාසේ තුවක් කියන්න ඕන කැබිනට් මණ්ඩලයෙන් ගත්ත තීන්දුවලට තමුන්නාසේ අපේකෙත් ඇමති. අනිත් පැත්තෙත් ඇමති. ඉතින් මේ ණය වැඩි වෙන එකට තමුන්නාසේ තුවක් කියන්න ඕන. මම හිතන්නේ 1956 වෙනකන්.
ඔව් ගරු මැතිතුමා.
ඒ නම කියලා සඳහන් කරපු නිසා අපි ඔක්කොම වග් කියන්න ඕනේ. මේ රට මෙලෙසින් වැටෙන එක නතර කරන්න මේ ගරු සභාව 2002 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ පනත ගෙනාවා. පනත ගේනකොට ඒක කරා නම් ඒක කරලා තියෙන්නේ මං විතරයි. ඒක මතක තියාගන්න. ඒක කරලා තියෙන්නේ මම විතරයි.
කොහොමද මෙච්චර ණය වැඩි වුනේ? 1956 වෙනකොට මේ රට 7-5ක් ණය තිබ්බේ නෑ. ලංකාවේ ලොකුම වාරි මාර්ග ක්‍රමය ගල්ලොයි ව්‍යාපෘතිය හදන 7-5ක්වත් ණය ගත්තේ නැහැ. 56 ආණ්ඩුව තමයි තමුන්නාන්සලාගේ ඉස්සලම ණය ගත්තේ. මම කියනවා එක්සත් ජාතික පක්ෂයේ දා චියා ජයවර්ධන ආණ්ඩුව, රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව ණය ගත්තේවා නිෂ්පාදන ක්‍රියාවලිය රටේ ආර්ථික ශක්තිමත් කරන දේවල් වලට වියදම් කරේ. මහවැලිය නිදහස් වෙළඳ කලාප, අධ්‍යාපනය දියුණු කරන්න, විදුලි බලය නිෂ්පාදනය කරන්න. නමුත් පටන් ගත්තේ තමුන්නාසේ ආණ්ඩුව 94 2005 පස්සේ හරියට මේවා ආයෝජනය කරපු නිසා, නායකපඩ ඉඩ දෙන්න ගත්ත නිසා. දැන් ඊයේ ඇවිල්ලා ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ පෙරේද කියනවා.
ඔව් ඇමතුමා,
මේ මම මේ පළවෙනි සටහන, දෙවෙනි සටහන, තුන්වෙනි සටහන කියලා සටහන් තුන
හරි
සභාගත කරනවා. ඒක හැන්සාරිගත කරලා
ඕඩරයක් නෙවෙයි මට අවස්ථාව දෙන්නේ. මහණේ තමුන්නාසේ ජනාධිපතිතුමා ඇවිල්ලා පෙරේද පාර්ලිමේන්තුවේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා, රටේ ආර්ථිකය දැන් හොඳයි, අපි මේක ගොඩ අරන් තියෙනවා කියලා. ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු කතා කරේ ඒක ගැන. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා මේ රටේ ආර්ථිකය වටවන්න කවුද කටයුතු කරේ කියලා. ගත්ත අමනෝච්ච තීන්දුව නිසා, දූෂණය නිසා මේ රට බංකොලොත් වුණා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා අපි ජනතාවට සහන දෙනවා. මම කැමති කෘෂිකර්මය ගැන කතා. ගොවියට මේ රටේ ගොවියගේ ආර්ථික ආදායම නැති කරේ තමුන්නාසේ අමනෝච්ච තීන්දුව නිසා. රසායනික පෝර වෙනුවට කාබනික පෝර, දැන් ඒක වැරද්ද පිළි අරන් තියෙනවා. බෙහෙත් ටික ගෙනාපු නැති නිසා රසායනික බෙහෙත් ටික වහනවා. ඒ ගෙනල්ල කන්න හතරක් මේ රටේ ගොවියට හරි අස්වැන්නක් ලැබුණේ නැහැ. කන්න හතරක් අස්වැන්නෙන් නිෂ්පාදනයේ 30-35 තමයි ගත්තේ. කෘෂිකර්ම ඇමතුමා කියනවා මේ සැරේ තමයි හොඳම අස්වැන්නේ. අපි අහනවා රටේ මේ ආර්ථිකයේ අසුරන අයගෙන්, දැන් ගොවියගේ අස්වැන්න කපෙන කාලේ ජනවාරි පටන් ගත්තා, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මොනා තමුන්නාසේ ආණ්ඩුව කරේ? තමුන්නාසේ ආණ්ඩුවේ හාල් ටොන් 50,000 ගෙන එනවුම් කරා. කිසිම ආණ්ඩුවක් නිෂ්පාදනය එනකොට ඒ නිෂ්පාදනය පිටරට ගේන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුව ගෙන ආර්ථිකය අපි ශක්තිමත් කරලා තියෙනවා, අපි යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. නමුත් ගොවියාගේ වී ටික ගන්න ක්‍රමයක් හදලා නැහැ. සාමාන්‍යයෙන් ඕනම ආණ්ඩුවක් වී අලෙවි මණ්ඩලයේ තියෙන්නේ ගොවියාගේ මිල ස්ථාවර තත්ත්වයක තියාගන්න. නමුත් ස්ථාවර තත්ත්වයක තියාගන්න බැරිලා තියෙනවද? වී මිල රුපියල් 70ට විතර බහැලා තියෙනවා. රුපියල් 70ට වී කිලෝ එකක්. ගොවියන් නිෂ්පාදනය වෙන දේම යනවා රුපියල් 100ක් විතර. එන ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේ ආර්ථිකයේ ශක්තිමත් වුණා කිව්වට ගොවියාද දුප්පත් වෙලා තියෙනවා. 1994 වෙනකොට මේ රටේ ජාතික ආදායමෙන් කෘෂිකර්මයේ පංගුව 20%යි. දෑගසියට හතයි දසම් පහට බැහැලා තියෙනවා. ජනාධිපතිතුමා කියන නවීකරණ වැඩපිළිවෙළක් ඉස්සරහට කරනේවා කතා කරන්න පුළුවන්. කෘෂිකර්මයේ නවීකරණය කළ යුතුයි කියලා සියල්ල අපි කියනවා. මම දැක එතුමායි කතා වෙච්චිනෝ. මහනවා එතුමගෙන් ආණ්ඩුවෙන් ඒට ඉස්සලා මේ ගොවියා ජීවත් කරවන්න. ගොවියාගේ අස්වැන්න ටික ගන්න. තමුන්නාසලගේ ආණ්ඩුවද වීමෝල් කාර්යින්ට අවස්ථාව දීලා තියෙන පොහොසත්ති. ඒ විතරක් නෙමෙයි විදුලි බිල. අපි දැන් කිව්වා විදුලි බල මණ්ඩලය අපේ නායකතුමා කිව්වා බිලියන 62ක් දැන් ලාභ ලබනවා. ඒ සහනය තාම තමුන්නාසලා දුන්නේ මේ රටේ විදුලිය පාවිච්චි කරන පාරිභෝගික ජනතාවට. අපි ආණ්ඩුවෙන් ඉන්නවා ඒ ආර්ථිකය හරියන දැන් ලාභ ලබද්දි ඒ සහනය දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන. ඒ විතරක් නෙමෙයි දැන් එක පැත්තකින් ගොවියා අස්සන් අඩු වෙලා නිෂ්පාදනය අඩු වෙලා අද මේ රටේ කර්මාන්ත ශාලා වලින් විශාල ප්‍රමාණයක් වැහිලා තියෙනවා. විශාල ප්‍රමාණයක් වැහිලා තියෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත 80%ක් විතර වැහිලා තියෙනවා. ඇයි හේතුව දැන් ලෝකේ අනිත් ඒවත් එක්ක අපිට ගලුම් කර්මාන්තේ අනිත් කර්මාන්ත වලට අපිට තරඟ කරන්න බෑ අධික විදුලි බිල නිසා. විදුලි බිල 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ ලාභ ලබනවා නම් ඒ විතරක් නෙවෙයි මේ රටේ ඉතිහාසයේ හොඳම වැස්ස හම්බුනේ මේ කන්නේ මහ කන්නේ. මාස 4ක් වැස්ස සාමාන්‍ය විදුලි ඒකකයන් නිෂ්පාදනය කරන්න යන ජල විදුලිය රුපියල් 3-4ක් විතර. වැඩිම ගාන 4 ජනතාව අද ගන්නේ විදුලි ඒකකයක් රුපියල් 80කට විතර. මහනවා රජයේ ආර්ථිකය හැදුවනම් මේ විදුලි බිල අඩු කරන්න. අද කර්මාන්ත ශාලා වැහෙන්නේ කර්මාන්ත කරුව මේ රට දාන යන්නේ මේ අධික විදුලි බිලත් එක්ක. ආණ්ඩුවට අපි කියනවා ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා අපේ බන්දුල ගෝරාදන මන්ත්‍රීතුමා කියනවා ඇබත්තුමා මේ රටේ ආර්ථිකය හැදුවලු. කරුණාකරලා මේ සහන ටික දෙන්න. මේ රටේ ගොවිය අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. රටේ ආර්ථිකය හදනවා නිෂ්පාදනය වැඩි වෙන්න. කර්මාන්ත ශාලා වැහෙනකොට ඇඟලුම් කර්මාන්ත ශාලා වැහෙනකොට කොහෙද අපනයන ආදායම අඩු වෙනවා. අපි කියන්නේ ඒ වගේ දැන් ජනාධිපතිතුමා කියනවා
ගොතවර්ත විනාඩි 10 කාලයක් තියෙනවා.
දූෂණය හා වංචා වළක්වන්න අපි කටයුතු කරනවා. නීතිමාලාව ගැන මොනවාද නීතිමාලාව ගැනලා තියෙන්නේ? නීතිමාලාව ගැනලා තියෙන මේ රටේ ජනතාවගේ කටවාන් ජනතාවගේ කතා කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විරෝධතා දැක්වීමේ අයිතිය නැති කරලා තියෙනවා. එකක් ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් ඒක මම හිතන්නේ දඬුවම් කරන ආකාරයක් දක්ලා තියෙනවා. ඒවද මේ වෙලාව යවුන ආර්ථිකය දක් ප්‍රතිත්‍රස්ස පනත ගෙනවා. ඕනෑම් පුජ්‍යලේ අත්තනංගුවට ගන්න පුළුවන්. DIG ගිහදලා උඩට බලයේ තියෙන්නේ කාටද? බලයේ තියෙන්නේ ලේකම්ට. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියන්නේ දේශපාලන පත්ති. අද ඉන්න ලේකමුත් ගිය සැරේ වේදිකාවල කතා කරපු නිසා ලේකම් වෙලා. මේ ජනතාව ආණ්ඩුවට විරුද්ධ වෙන උද්ඝෝෂණ විරුද්ධතාවයේ වළක්වන ක්‍රමයක් මේ හදන්නේ. අපි දැක්ක සමගි ජන බලවේගයේ අපි පෞගිය දවස්සක උද්ඝෝෂණයක් කරා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති. අධිකරණයෙන් කිව්වා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් විරුද්ධතාවයේ උද්ඝෝෂණ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. පොලිසිය උසාවියට ගියාන් පස්සේ කුරුදුවත්ත පොලිසිය මොනාද කරේ? තුට්ටුවකට ගණන් ඇතුව පහර දුන්නා. විපක්ෂ නායකවරුට කවදාවත් මේකේ පහර දීලා නැහැ. විපක්ෂ නායකයන ඉන්න තැන් වල කඳුළු ගෑස් 10 විතර ගැහුවා. අපේ පාක්ෂිකයෝ 10 දෙනෙකුට විතර
ඔබතුමාගේ කාලය අවසන්යි.
පාක්ෂිකව 10 දිනක විතර තුවාල.
ගර්භන්තුමා ඔබතුමාගේ කාලය අවසන්යි.
පුජ්‍යලගේ දත් නැහැ. තව පුජ්‍යලගේ හැඳ වෙලා. තුවාල වෙලා තියෙනවා. ඉතින් මේකද මේ නීති කියලා ප්‍රජාතන්ත්‍රවාදී? මේකද දූෂණය වංචාවල්ලන්නේ? ජනාධිපතිතුමාගේ කතාවේ තිබ්බේ කරුණා කළ මිනිස්සුන්ගේ ඒ අයිතිවාසිකම දෙන්න කියලා මම ඉල්ලා සිටනවා. කරුණා කළ මේ ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ලා මං ජනාධිපතිතුමාට කියන්නේ තමුන්නාංශේ නිසා අවුරුදු 25ක් අපි ගුටි කෑවා. දැන් තමුන්නාංශිකුනුත් අපි ගුටි කනවා. මේ කරුණා කළා මම කතාවක් නවත්තු.
ගරු ඩග්ලස් දේවානන්ද මහත්තයා විනාඩි 16ක කාලයක් තුන ඔබතුමාට.
සර් சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, மாண்புமிகு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் கடந்த 7ஆம் தேதி 9வது நாடாளுமன்றத்தின் 5வது கூட்டத்தொடரினை ஆரம்பித்து வைத்து ஆற்றிய கொள்கை பிரகடன உரை தொடர்பில் எனது கருத்துக்களையும் இங்கு பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். பொருளாதார வீழ்ச்சி என்பதன் அதிகோரமான வேதனைகளை முழுமையாக அனுபவித்துக் கொண்டிருந்த எமது மக்களையும் இந்த நாட்டையும் மீட்டு இன்று முன்னேற்றகரமான நிலைமையினை நோக்கி விரைந்து கொண்டிருக்கின்ற வழிகளை முன்னெடுத்து வருகின்ற இந்த நாட்டின் மீட்பென்ற வகையில் மேன்மதங்கிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த நாட்டு மக்கள் படுகின்ற துன்பதியரங்களையும் இனிமேல் அனுபவிக்கப் போகின்ற நன்மைகளையும் ஒரு வரலாற்று அறிக்கையாக தனது கொள்கை பிரகடன உரையில் முன்வைத்திருக்கின்றார். நமக்கு நாமே விளக்குகளாவோம் என்ற புத்தபெருமானின் போதனையில் ஆரம்பித்து மகாகவி சுப்பிரமணிய பாரதியாரின் கவிதை வரிகளை இணைத்து அவர் தனது கொள்கை பிரகடன உரையை ஆற்றியிருந்தார். புறநானூற்றிலேயே கணியன் பூங்கன்றனாரின் ஜாதுமூரே ஜாவரம் கேளீர் என்ற வரிகளுக்கு ஒப்ப வாழ்ந்து வருபவன் நான். இங்கு நான் என்பதை நாம் என மாற்றிவிட முடியுமானால் இந்த நாட்டில் நிறைய பிரச்சனைகளுக்கு சுலபமான தீர்வுகளை எட்டிவிட முடியும் என நம்புகின்றேன். நான் என கூறும் பொழுது உதடுகள் ஒட்டாமல் பிரிந்து இருக்கும். நாம் என கூறும் பொழுது உதடுகள் ஒட்டியிருக்கும் என கலைஞர் மூனா கருணாநிதி அவர்கள் கூறுவார்கள். ஒற்றுமை என்பது முக்கியமானது. இதனையே மாண்புமிகு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களும் தொடர்ந்து வலியுறுத்தி வருகின்றார். ஒன்றுபட்டால் உண்டு வாழ்வு, நம்மில் ஒற்றுமை நீங்கள் அனைவருக்குமே தாழ்வே என்பது மகாகவி சுப்பிரமணிய பாரதியாரின் கவிதை வரிகள். அதே நேரம் அடம்பன் கொடியும் திரண்டால் மெடுக்கு என்றொரு பழமொழியின் தமிழில் உண்டு. அரசியல் ஆதாயங்களை கருதாமல் இந்த நாட்டினதும் நாட்டு மக்களினதும் நலன்களை முன்வைத்து மாண்புமிகு ஜனாதிபதி அவர்கள் எடுத்து வருகின்ற அனைத்து முயற்சிகளுக்கும் இந்த நாட்டிலேயே வாழுகின்ற அனைத்து தரப்பினரும் ஒன்றிணைந்து தங்களது ஒத்துழைப்புகளை வழங்கினால் இந்த நாட்டின் வெகு விரைவாக அனைத்து துறை சார்ந்தும் முன்னேற்ற முடியும் என்பதை நாம் இன்று நடைமுறை சாத்தியமாக உணர்ந்து வருகின்றோம். குறுகிய அரசியல் சுயலாப நோக்கங்களையும் தனிப்பட்ட குரோத மனப்பான்மைகளையும் முன்னெடுத்து வருவதால் எவ்விதமான நலன்களும் இந்த நாட்டுக்கோ நாட்டு மக்களுக்கோ கிட்டப்போவதில்லை. இந்த நாடு பொருளாதார நெருக்கடி நிலையிலிருந்து இன்னமும் முழுமையாக மீட்சி பெறவில்லை. ஆனால் முழுமையான மீட்சியை நோக்கி முன்னேறிக் கொண்டிருக்கின்றது. இதன்போது வலிகள் வேதனைகள் என்பன தவிர்க்க முடியாதவை. கரடுமுரடான பாதைகளை கடக்க வேண்டுமென்றால் இவற்றையெல்லாம் எதிர்கொண்டே ஆக வேண்டும். அந்த வகையில் இன்றும் நமது மக்களுக்கான வேதனைகள் இல்லாமல் இல்லை. வெளியில் தெரிகின்ற வகையிலும் வெளியே தெரியாத வகையிலும் எமது மக்களில் பெரும்பான்மையானவர்கள் தங்களது வாழ்க்கையினை முன்னெடுப்பதில் பல சிரமங்களுக்கு பாதிப்புகளுக்கு உட்பட்டே வாழ்ந்து வருகின்றனர். இன்று அத்தியாவசிய பொருட்கள் உட்பட அனைத்து பொருட்களும் தடையின்றி கிடைக்கப்பெற்றாலும் அவற்றின் விலைகளில் பாரிய அதிகரிப்புகள் காணப்படுகின்றன. ஆனாலும் எங்களுடைய அரசு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் ஆறுதல் அஸ்மஸ் திட்டம் மூலம் காணி உரித்து போன்ற பல திட்டங்களை முன்வைத்து எங்களுடைய மக்களுக்கு இந்த இதிலிருந்து விடுவதற்கான ஏற்பாடுகளையும் செய்து வருகின்றார். இன்னும் ஓரிரு வருடங்கள் இதனை சகித்துக் கொண்டால் ஒரு முன்னேற்றகரமான நல்ல நிலையினை நாம் பெற்றிட முடியும் என்ற நம்பிக்கையை மேன்மதங்கிய ஜனாதிபதி அவர்களின் செயல்பாடுகள் எடுத்து காட்டி வருகின்றன. அந்த வகையில்தான் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கு ஒத்துழைப்பினை வழங்குவதன் மூலம் இந்த நாட்டையும் நாட்டு மக்களையும் நல்ல நிலைக்கு கொண்டு வர முடியும் என்பதை நான் வலியுறுத்தி வருகின்றேன். கரண் கொண்ட நெஞ்சம் போலும் கலங்கினான் இலங்கை வேந்தன் என்ற ராமாயண கீர்த்தனைகள் என்ற நூலில் சீர்காழி அருணாசல கவியரசாரின் பாடலை போல் நமது ஜனாதிபதி அவர்களது நிலைமை மட்டுமல்ல, நம் அனைவரது நிலைமையும் இருந்து வருகின்றது. நாம் பெற்ற கடனையும் அடைக்க வேண்டும், பெறுகின்ற கடன்களையும் அடைக்க வேண்டும். கம்பனின் பாடலை போல் தொடர்ந்தும் இன்று போய் நாளை வா என கூறிக்கொண்டிருக்க முடியாது. இத்தகையதொரு நிலைமை நாட்டில் நிலவுகின்ற பொழுது பிச்சைக்காரன் பழைய புண்ணை மீண்டும் மீண்டும் தோன்றிக் கொண்டிருக்கின்ற நிலையிலேயே ஒரு சில தரப்பினர் செயல்பட்டுக் கொண்டிருக்கின்றனர். பிரச்சனைகளுக்கு முன்பாக வரும் விமர்சனங்களையும் வியாக்கியானங்களையும் முன்வைத்து வருகின்றார்களே அன்றி பிரச்சனைகளுக்கு தீர்க்கக்கூடிய நடைமுறை சாத்தியமான வழி விரிந்து வருகையில் அதில் பயணித்து முரண்பிடித்துக்கும் அதில் பயணிப்பதற்கு முரண்பிடித்துக் கொண்டிருக்கின்றனர். இந்த நாட்டை மீள கட்டியெழுப்புவதற்கு தங்களது ஒத்துழைப்புகளை தருமாறு அனைத்து தரப்பினரிடமும் ஜனாதிபதி அவர்கள் இந்த நாட்டினை பொறுப்பேற்ற காலம் முதல் கேட்டுக்கொண்டு வருகின்றார். தத்தமது அரசியல் நோக்கங்களை கருத்தில் கருதி ஆரம்பத்தில் இந்த அழைப்பினை புறக்கணித்திருந்த பலருள் குறிப்பிடத்தக்க எண்ணிக்கையினர் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களின் நாட்டு நலன் கருதிய செயல்பாடுகளால் ஈர்க்கப்பட்டு இன்று தங்களது ஒத்துழைப்புகளை வழங்கும் வகையில் செயல்பட்டும் கருத்துக்களை முன்வைத்தும் வருவது வரவேற்கத்தக்கது. அதேபோல் ஏனைய அனைத்து தரப்பினரும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுடன் இந்த பயணத்தில் கைகோத்து செயல்பட முன்வர வேண்டும் என்பதே நமது எதிர்பார்ப்பாகும். இந்த நாட்டில் தேசிய நல்லிணக்கத்தை மிக அதிக அளவில் வலியுறுத்தி வருகின்றவர்களில் நாங்களும் உள்ளடக்கம். தேசிய நல்லிணக்கத்தின் மூலமே எமது அன்றாட பிரச்சனை முதல் அரசியல் பிரச்சனை வரையில் அனைத்து பிரச்சனைகளையும் தீர்த்துக் கொள்ள இயலும் என்பதில் நம்பிக்கை வைத்து இலங்கை இந்திய ஒப்பந்தத்திற்கு பின் நாம் தேசிய அரசியல் நீரோட்டத்தில் கலந்து கொண்டவர்கள். அந்த வகையில் எமது அனைத்து பிரச்சனைகளையும் சுமூகமாக தீர்த்துக் கொள்ளக்கூடியதொரு காலம் மீண்டும் கனிந்து வந்துள்ளதாகவே எனது அனுபவத்தில் நான் உணர்ந்து கொண்டுள்ளேன். ஒரு பக்கத்தில் இந்த நாட்டின் பொருளாதார மீட்சிக்கான முயற்சிகளை முன்னெடுத்து வருவதுடன் தேசிய நல்லிணக்கம் கருதி மேன்மதங்கிய ஜனாதிபதி அவர்களது முயற்சிகளும் பாராட்டத்தக்கதாகவே இருக்கின்றன. அண்மையிலே வடக்கு மாகாணத்திற்கு வருகை தந்திருந்த அவர் எமது மக்களின் பல்வேறுபட்ட பிரச்சனைகளை தீர்த்து வைப்பது தொடர்பில் காட்டிய அக்கறையினை நாம் மறந்துவிட முடியாது. மாகாண சபைகளுக்கான அதிகார பயிர்வு குறித்து அதீத அக்கறையுடன் செயல்பட்டு வருகின்றவர். இந்த நாட்டில் வாழுகின்ற அனைத்து இன மக்களின் பிரச்சனைகள் குறித்தும் அவர் மிக நன்றாகவே அறிந்து வைத்திருப்பவர். சர்வதேச உறவுகள் தொடர்பில் இறுக்கமான இணைப்பு கொண்டவர். இந்த நாட்டின் மீது அக்கறை கொண்டவர்களாக, இந்த நாட்டு மக்கள் மீது பற்றுடையவர்களாக கருத்துக்களை முன்வைத்து வருகின்றவர்கள். உண்மையிலே அத்தகைய அக்கறையும் பற்றும் இருப்பின் இந்த நாட்டை மீட்டெடுக்கின்ற மேன்மதங்கிய ஜனாதிபதி அவர்களது செயல்பாடுகளுக்கு முழுமையான ஒத்துழைப்புகளை வழங்க முன்வர வேண்டும். ஒன்றுமில்லாத ஒரு காலகட்டத்தில் ஒன்றுமில்லாததற்காக திரண்டிருந்தவர்கள் எல்லாம் இருக்கின்ற இந்த காலகட்டத்தில் அவற்றை நியாயமான விலைகளில் பெறுவதற்கான வழிவகைகளை அமைப்பதற்கு முன்வர வேண்டும். பிரச்சனைகளை தீரவிடாமல் வழி பார்த்து கொண்டு அதையே ஊதி பிறப்பித்துக் கொண்டிருக்காமல் அவற்றை தீர்ப்பதற்கான வழிமுறைகள் இருக்கின்ற நிலையில் அவற்றை தீர்த்துக் கொள்வதற்காக முன்வர வேண்டும். போகின்ற வழி கடுமையானதெனினும் போய் சேருகின்ற இடம் இனிமையானது. இதில் நாம் அனைவரும் பங்கேற்றால் நமக்கு நாமே விளக்காவது போல் இந்த நாடு நமக்கு விளக்காகும். இந்த வெளிச்சமான பயணத்தில் கருப்பு கொடிகளை காட்டி மீண்டும் இருளுக்கே வித்திடுவது, வரலாற்றில் அவரவர் தத்தமக்கே கரியள்ளி பூசிக்கொள்ளும் போன்ற செயலாகும். அரசாங்கத்தின் செயல்பாடுகளை எதிர்த்துக்கொண்டு தாங்கள் மட்டும் அரசாங்கத்தின் பின்பக்கம் கதவினால் நுழைந்து சுய ஆதாயம் பெறுகின்றவர்களை எமது மக்களுக்கான அரசாங்கத்தின் முன்பக்க கதவினை அடைத்துக் கொண்டு நிற்பது வேதனைக்குரிய விடயமாகும். எனவே ஏனைய தமிழ் அரசியல்வாதிகள் சுயலாபம் என்ற சொல்லை விடுத்து எமது மக்களுக்கான பொது லாபம் என்ற ரீதியில் செயல்படுவதற்கு முன்வர வேண்டும். இத்தகைய எமது மக்கள் நலன் கருதி இலக்கானது எமது ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களது காலத்திலேயே எட்டப்பட வேண்டும். அது எமது மக்களின் அன்றாட பிரச்சனைகளாக இருந்தாலும் சரி, அரசியல் தீர்வு பிரச்சனையாக இருந்தாலும் சரி, இந்த காலகட்டத்தை நாம் தவற விடுவோமானால் மீளவும் இத்தகையதொரு பொன்னான காலத்தை நினைத்து பார்க்க இயலாது என்றே கருதுகின்றேன். தேர்தல்களில் நாங்கள் தனித்தனியே போட்டியிடுவோம், நாட்டை கட்டி எழுப்புவதில் ஒன்றிணைவோம் என்ற ஜனாதிபதி அவர்களது அழைப்பினையே நான் மீண்டும் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். இந்த நாடு அனைத்து நிலைகளிலும் வீழ்ந்திருந்த நிலையில் இந்த நாடு இத்தனைய குறுகிய காலத்திற்குள் இந்த அளவு எழுந்திருக்கும் என எவரும் எண்ணியிருக்க மாட்டார்கள். அது இன்று சாத்தியமாக்கப்பட்டு வருகின்றது. இத்தகைய சாதனையை நிகழ்த்து காட்டி வருகின்ற மேன்மதங்கிய ஜனாதிபதி அவர்களால் எமது மக்களின் அனைத்து பிரச்சனைகளையும் தீர்த்து விட முடியும் என்று நம்புகின்றேன். அவருக்கு எமது அனைத்து தரப்பினரதும் ஒத்துழைப்புகள் முழுமையாக கிடைக்கின்ற சந்தர்ப்பத்தில் அவை அனைத்தும் சாத்தியமாகும் என்பதில் எனக்கு நம்பிக்கை இருக்கின்றது. அந்த நம்பிக்கை நிறைவேற்ற அனைத்து தரப்பினரும் ஒன்றிணைந்து மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கு ஒத்துழைப்புகளை வழங்க வேண்டும் என மீண்டும் மீண்டும் கேட்டுக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ஸ்தூதி வீலகனகாரு ஹரிணி அவரோட சுரிமத்தினிய வினாடி தாசேக காலையத்தி
பூமி ஸ்தூதி கரு சபாபதி துமணி ரணில் விக்ரமசிங்க ஜனாதிபதி மே பார்லிமேந்துவேங் பத்கராட்ட பாசே அப்படி தேக்கா கீப வாத்தாவாக்ம ஒஹு பார்லிமேந்துவ துல பிரதிபாக்தி பிரகாஷன கிரீமே அவஸ்தாவ லபாகத் விதிய அப்படி தாக்கின விதியட்டனாங் மே பிரதிபாக்தி பிரகாஷன வல்ட்ட வடா ஒஹு பார்லிமேந்துவ தெம் தமங்கே தேசபாலன பலவியாபிருத்திய சந்தா பாவீட்சிக்கரண விதியாக தமாய் அப்படி தாக்கின தியன்னே ඇත්තටම ඔහු මේ ක්‍රියාකරන විදිය තුලින් අපේ ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු ක්‍රමයත් බලවත් තර්ජනයකට ලක් කරනවා කියන හැඟීම මේ වෙලාවේ තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය භාවිතා කරමින් විධායක ජනාධිපති ක්‍රමය තුල තියෙන බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවත් අධිකරණයත් තමන්ගේ බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරන අන්දම අපිට මේ වෙලාවේ දකින්න පුළුවන්. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යෑමට මේ සියලුම ආයතන අතර බල තුලනයක් තිබීමේ වැදගත්කම අපි සියලු දෙනා දන්නවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම කරන්නේ ව්‍යවස්ථා අර්බුදයකට අපේ මේ ක්‍රමය තල්ලු කරන එක. මොකද ඔහු දැන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවත් අධිකරණයත් තමාගේ බලපෑමට යටත් කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් සෑම ව්‍යවස්ථාවෙන් විධායක බලයට දීලා තියෙන සෑම අවස්ථාවක්ම ඔහු පාවිච්චි කරන බව ඉතාමත්ම පැහැදිලි. මේක ඉතාමත්ම දැනුවත්ව සහ සැලසුම් සහගතව ඔහු කරන දෙයක් ඇතියට අපි දකින්නේ අපේ නිරීක්ෂණය. මේක අතිශයින්ම භයානකයි. ඉදිරියේදී ව්‍යවස්ථා අර්බුදයකටත් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වන දිශාවකටත් මේ තල්ලු කිරීමේ උපාය මාර්ගයක් කියන එක ඉතාමත්ම පැහැදිලි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇත්තටම ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙවෙයි දවස් දෙකකට ඉස්සෙල්ලා කරේ. ඔහු තමාගේ දේශපාලන මැදිහත් වීමක් ඔහු පෙන්වුවේ. ඔහු උත්සාහ කරන්නේ රටට පෙන්නන්න රටට කියන්න 2048 වෙනකන් බලේ සිටිය යුතුයි කියන පණිවිඩය සන්නිවේදනය කිරීමටත් ඒ සඳහා පාර්ලිමේන්තුවත් අධිකරණයත් ව්‍යවස්ථා සභාවත් ඔහුට අනුගත විය යුතුයි කියන පණිවිඩය දෙන්න තමයි ඔහු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කිරීමේ අවස්ථාව පාවිච්චි කරන්නේ. මේක අතිශයින් භයානක දෙයක්. දැන් කාලයක් තිස්සේ ඔහු නිර්මාණය කරන කතාවක් තමයි මේ රට බංකොලොත් වුණා. මේක මේ ඔහු සමාජගත කරන්න උත්සාහ කරන දේශපාලන කතාව. අවුරුදු දෙකකට කලින් රට බංකොලොත් වුණා. දැන් ඔහුගේ නායකත්වය තුළ රට ස්ථාවර කරලා තියෙනවා. ඒ ස්ථාවර වීම දැන් ආර්ථික වර්ධනය දක්වා ගෙනියෑම සඳහා නම් මේ බලය තුළ ඔහු සිටිය යුතුයි. 2048 වෙනකන් මේක වෙනස් නොකළ යුතුයි කියන කතන්දරය සමාජගත කරන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඒ සඳහා තමයි ඔහු මේ පාර්ලිමේන්තුවත් පාවිච්චි කරන්නේ. දැන් ඔහුට අමතක වෙන කතාව ඔහු සහ නොසලකා හරින කතාව තමයි මේ ඔහු කතා කරන ස්ථාවරභාවය ලබා ගැනීම සඳහා මෙහි රටේ බහුතරයක් විශාල වන්දියක් ගෙවලා තියෙනවා, ගෙවමින් පවතිනවා. තමන්ගේ ජීවිතය, තමන්ගේ දෛනික ජීවිතය, තමන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය මේ සියල්ලම අතිශයින්ම අවදානම් තැනකට තල්ලු වෙලා තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්වචනයෙන් මේ ඇති වෙලා තියෙන ආර්ථික ස්ථාවරය ලබා ගැනීම සඳහා. ඒක විතරක් නෙවෙයි, ඊට පස්සේ ඔහු උත්සාහ කරනවා කියන්න ඔහු නියෝජනය කරන්නේ දැන් මේ ආර්ථික ස්ථාවරයෙන් පස්සේ ලැබිය යුතු ආර්ථික වර්ධනය දක්වා යන්න ඕන අලුත් මාර්ගයක් ගැනීම සඳහා. ඒ අලුත් මාර්ගයේ නියමුවා අලුත් මාර්ගයට නායකත්වය දෙන්න පුළුවන් ඔහුට විතරයි කියන එකත් ඔහු කියන්න උත්සාහ කරනවා. දැන් ඇත්තටම මේක සුට්ටා පරීක්ෂාවට ලක්විය යුතුයි. මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ අලුත් මාවතක්ද නැද්ද කියන එක. මේ අර්බුදයට මේ රට මේ අර්බුදයට ගෙන ගිය ඒ දේශපාලන සමාජ දෘෂ්ටිවාදය අපි දකින විදියට නම් හොඳම නියෝජිතය ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එතකොට ඔහු කොහොමද මේ අලුත් මාවතක් නියෝජනය කරන්න කියන එක බරපතල ප්‍රශ්නයක්. අපි පොඩ්ඩක් කල්පනා කරොත් ඔහු දැන් 1977 ඉඳන් දේශපාලනයේ නිරත වෙලා විටින් විට බලය හොබවපු පුද්ගලයෙක් හැටියට මොකද්ද ඔහු ඇත්ත වශයෙන්ම නියෝජනය කරන්නේ, මොකද්ද ඔහු නියෝජනය කරපු දෘෂ්ටිවාදය සහ දේශපාලන දැක්ම කියන එක දිහා අපි බැලුවොත් ඒ මොන වගේ දේශපාලන සංස්කෘතියක්ද ඔහු තුලින් ඇති වෙලා තියෙන්නේ. මේ කාලය ඇතුළත අර තමන්ගේ පවුල්වාදය සහ මිත්‍ර කණ්ඩායම් වලට විශේෂ වරප්‍රසාද දෙන එක ස්ථාපිත කරපු දේශපාලන සංස්කෘතියක් ඔහු නියෝජනය කරන්නේ. ප්‍රචණ්ඩත්වයේ දේශපාලනයේ අන්තර්ගතයක් බවට පත් කරන දේශපාලන සංස්කෘතියක් ඔහු නියෝජනය කරන්නේ. ඔහුගේ බලය යටතේ හැම අවස්ථාවකම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කරා විතරක් නෙවෙයි ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් එරෙහිව මර්ධනය දියත් කරා. ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධී ඇත්ත වශයෙන්ම ඔහු කොතෙක් උත්සාහ කරත් ඔහු නිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳම නියෝජිතයා හැටියට පෙන්නුම් කරන්න ඔහුගේ භාවිතාව දේශපාලන භාවිතාව තුළ ඔහු හැම වෙලාවෙම හිටගෙන තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත් වීම වෙනුවෙන් මේ ඔහු ජාතිවාදී අවස්ථාවලටත් මැදිහත් වෙච්ච කෙනෙක්. ඔහුගේ වචන වලින් ඔහු මොනවා කිව්වත් ඔහුගේ දේශපාලන භාවිතාව තුළ ජාතිවාදය වපුරපු කෙනෙක්. ජාත්‍යන්තරව අපිව ඉතාමත්ම දුර්වල තැනකට තල්ලු කරපු එක්කෙනෙක්. ඔහුගේ පක්ෂපාතිත්වය නිසා හරියට ජාත්‍යන්තර සම්බන්ධතා තුලිතව පවත්වාගෙන යෑමට නොහැකි වීම තුලින් ඔහු විවිධ අවස්ථාවල ඔහු නියෝජනය කරන දෘෂ්ටිවාදය මේ රට අතිශයින්ම අවදානම් ජාත්‍යන්තරවත් අතිශයින්ම අවදානම් තැන්වලට තල්ලු කරපු කෙනෙක්. අතිශයින්ම දූෂිත දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා කරපු සහ ඒක වෙනුවෙන් පෙනී හිටපු එක්කෙනෙක්. එතරේ දේශපාලන සංස්කෘතිය තුලින්ම ඔහු අද මේ අපේ රට මූණ දෙන කඩාවැටීම නියෝජනය කරපු කෙනෙක්. ආර්ථිකය ගත්තත් අපේ ආර්ථිකය තුළ නිෂ්පාදන ආර්ථිකය විනාශ කරපු දුර්වල කරපු දෘෂ්ටිවාදය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. රාජ්‍ය මැදිහත්වීම විශේෂයෙන්ම ජනතාවට ඉතාමත්ම අවශ්‍ය වන සුබසාධන රාජ්‍යයක් සමාජ ආරක්ෂණය වැනි දේවල් වලින් රජයේ මැදිහත්වීම දුර්වල කරපු රජය හකුලා ගන්න මැදිහත් වෙච්ච දෘෂ්ටිවාදය නියෝජනය කරපු කෙනෙක්. අසමානතාවය තීව්‍ර කරපු ආර්ථික සමාජීය අසමානතාවය තීව්‍ර කරන යුගයක් වෙනුවෙන් යුගයක් තුල හිටපු සහ ඒකට නායකත්වය දුන්න පුද්ගලයෙක්. මේ රට ණය උගුලක හසු කරපු ඒ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙටි පෙනී සිටපු එක්කෙනෙක්. ඉතින් එවැනි තීන්දු තීරණ එවැනි දෘෂ්ටිවාදයක් නියෝජනය කරන එවැනි දෘෂ්ටිවාදය දේශපාලන දෘෂ්ටිවාදයකට නායකත්වය දුන්න කෙනෙක් මේ රට අලුත් මාවකට ගෙනියයි කියලා කිසිසේත්ම මම හිතන්නේ මේ රටේ ජනතාව විශ්වාස කරනවා කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. ජනතාව මේ ඔහු නියෝජනය කරන දෘෂ්ටිවාදයත් ආර්ථික දේශපාලන දෘෂ්ටිවාදයත් ඔහු නියෝජනය කරන ඒ දේශපාලන සංස්කෘතියත් තරයේ ප්‍රතික්ෂේප කළා ඉවරයි. ඔහු තව දුරටත් ජනතාව ඉල්ලන ජනතාව විසින් ඇත්තටම අරගල කරන ඒ වෙනස කිසිසේත්ම ඔහුගෙන් නියෝජනය වෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ මේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්න පුළුවන් එක්කෙනෙක් විතරක් නෙවෙයි. ඔවුන් ඉල්ලන්නේ ඊට වඩා බරපතල සමාජ පරිවර්තනය. ඊට වඩා ඔහු නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන්, ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන් ජනතා ව්‍යාපාරයක්. ඉතින් ඒ නිසා ඔහු කිසිසේත්ම ජනතාව මේ වෙලාවේ ඉන්න තැන ජනතාවගේ අභිලාෂයක් කිසිසේත්ම නියෝජනය කරන පුද්ගලයෙක් නෙවෙයි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඔහු විවිධ අවස්ථාවල දූෂණයට එරෙහිව අපි සියලු දෙනාටම එකතු වෙන්න කියන ආරාධනාව කරා. සහ ඔහුගේ කතාව තුළ ඔහු යම් යම් අවස්ථාවල නිකම් පොඩි ඇඟෙව්වා, මේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඔහුත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරා කියලා දූෂණ විරෝධී කටයුතුවලට ඒකට නායකත්වය දෙන්නත් මැදිහත් වුණා කියන එම නිකන් ඔය දැන් අවස්ථා කීපයක ඔහු ඕක කියාගෙන යනවා. ඔහුගේ ඒකේ දේශපාලන අරමුණත් අපිට හොඳට තේරෙනවා. ඒක අපි බබ්බු නෙවෙයිනේ. එතකොට මේ අපි හිතමු, ඔව් ඕනෑම ආණ්ඩුවක් දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා මැදිහත් වෙනවා නම් අපි ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්. ඒක ගැන කිසි තර්කයක් නැහැ. ඒ පදනමේ ඉඳගෙන තමයි 2015 වුණත් එවලේ යහපාලන ආණ්ඩුව එක්ක යම් මැදිහත් වීමක් සාකච්ඡාවක් ආරම්භ කරේ ඒ බලාපොරොත්තුවෙන්. ඒ ඇත්තටම යහපාලන ආණ්ඩුව පොරොන්දු වුණ විදියට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් දින 52ක් යන්නේ ඉස්සෙල්ලා ඒ යහපාලන ආණ්ඩුව තමයි මහ බැංකු කොල්ලය කරේ. දැන් මේ ආණ්ඩු පාර්ශවයට ඒව අමතක වුණාට ඔවුන්ට ඒක ඔවුන් ඒ පදනමේ ඉඳගෙන තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එරෙහි වුණේ. නමුත් දින 52ක් යන්නේ ඉස්සෙල්ලා ලංකාවේ සිද්ධ වෙච්ච විශාලම දූෂණයක් ඔහුගේ නායකත්වයේ යටතේ සිද්ධ වුණා. එතකොට එවැනි ආණ්ඩුවක් සමග තවදුරටත් දූෂණයට එරෙහිව ක්‍රියාත්මක කරන්න බැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි වුණ නිසා තමයි ඒ ක්‍රියාවලියෙන් අයින් වුණේ. සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විටින් විට එතන වැඩ කරපු රාජ්‍ය සේවකයන්ගේ නම් කියමින් ඔවුන්ටත් ඇත්ත වශයෙන්ම ඔවුන්වත් අවධානමකට පත් කරනවා. ආනන්ද විජේපාල කියන්නේ රාජ්‍ය සේවකයෙක්. ඒ දූෂණ විරෝධී ව්‍යාපාරයේ ඒ ආයතනයට තෝරාගත් රාජ්‍ය සේවකයෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒක ඔහු මතු කරමින් වෙන කතාන්දරයක් කියන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා ඒ ඒ දූෂණයට එරෙහි ඒ ඒ ආයත ඒ ඒ වෙලේ තිබ්බ ඒ ආයතනයට වැඩ කරන්න බැරි වෙන විදියට බාධා එන්න පටන් ගත්තේ මොන අවස්ථාවේද කියන එකත් මුළු රටම දන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති එක්ක වැඩ කරපො ඔහුට ආරක්ෂා කරන්න ඕන වුණා. රවි කරුණානායක පී හැරිසන් වගේ අයගේ විමර්ශන පටන් ගන්නකොට තමයි ඒ දූෂණ විරෝධී ක්‍රියාවලිය අඩපණ වෙන්න පටන් ගත්තේ. ඒ විමර්ශන වලට ඉදිරියට යන්න බැරි වෙන්නේ. එතකොට ඔහුගේ මැදිහත් වීමත් ඔහුගේ දේශපාලන මැදිහත් වීම තුලින් දූෂණ විරෝධී ක්‍රියාවලිය හරියට ක්‍රියාත්මක නොකරන ඔහු ඍජුවම මැදිහත් වුණ බව මේ මුළු රටම දන්නවා. එවැනි නායකයන් සමග අපි හිතන්නේ අපිට දූෂණයට එරෙහිව වැඩ කරන්න කිසිසේත්ම පුළුවන් කියලා. එතකොට ඔහු ඇවිල්ලා මෙතන අඟවන්න හදනකොට ඔහු දූෂණ විරෝධී කෙනෙක්, දූෂණයට විරුද්ධ වන සියලු දෙනා ඔහු සමග වැඩ කළ යුතුයි කියලා එක විශාල බොරුවක්, වංචාවක්, එක විහිළුවක්.
ඇතිනිය ඔබතුමීට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
හරි, මම නතර බොහොම ස්තුතියි. මේ ඔහු එහෙ එතනිනුත් උත්සාහ කරන්නේ ඔහුගේ මතය, ඔහුට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කරනකොට ඔහු තනියේ කරන ඒ කතාව වෙන කාටවත් බාධා කරන්න බෑ. ඔහුගේ සුරංගන කතාවක් වපුරවමින් යම්කිසි වෙන විදිය වැරදි අදහසක් සමාජගත කරා. හැබැයි මං හිතන්නේ ඔහුගේ ඔය ක්‍රියාවලිය උපාය මාර්ග තව දුරටත් වලංගු නැති බවත් අසාර්ථක බවත් ඔහු මතක තියාගත යුතුයි. එතකොට මේ දවස්වල මම මේක කියලා අවසන් කරනවා. මේ විශාල කතා බහක් යනවා සහ ආණ්ඩුව පැත්තෙනුත් ජනාධිපතිගේ පැත්තෙනුත් මේ විවිධ පැතිවලින් මේ මතුවෙන කතාවක්. අපේ නායක අනුරල් කුමාර දිසානායක මන්ත්‍රීතුමත් අපේ කණ්ඩායමක් මේ වෙලාවේ ඉන්දියා රජයේ ආරාධනාවක් පිට ඉන්දියාවේ සංචාරය කිරීම පිළිබඳ සමාජයේ විශාල කතාබහක් යනවා. සමහර පාර්ශ්වවලින් උත්සාහ කරනවා කියන්නේ මේක මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ මැදිහත් වීම තුළින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒක කිසිසේත්ම නැහැ. මේක ඉන්දියා රජයෙන් ජාතික ජනබලවේගයට ආපු ආරාධනාවක් මත ගිය සංචාරය. ඒක විවිධ පාර්ශ්වයන් මේ පිළිබඳ කලබල වෙන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක ඒගොල්ලොන්ගේ බලව්‍යාපෘති වලට සහ දේශපාලනයට විශාල අභියෝගයක් කියන එක රහසක් නෙවෙයි. සහ මේක තුලින් ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ජාත්‍යන්තර ගනුදෙනුව තවත් ශක්තිමත් වෙනවා කියන එක ජාතික ජනබලවේගයට ඒක රහසක් නෙවෙයි. ඉතින් ඒක පිළිබඳ අපේ ප්‍රතිවාදීන් කලබල වෙන එක ගැන අපිට පුදුම වෙන දෙයක් නැහැ. නමුත් මම මේක කියන්න අවශ්‍යයි. මේක මේ විවිධ කතාන්දර හරහා මේක බාල්දු කරන්න උත්සාහ කරන එක තුළ අපි කියන්න ඕනේ ජාතික ජනබලවේගය කියන්නේ වෙනස් වන ලෝක තත්ත්වයන් එක්ක ඒ අනුව යම්කිසි ඒව තේරුම් ගනිමින් ඒවට මැදිහත් වෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. ඔබට අතීතයේ ඇලිලා ගැලිලා ඒකෙන් වෙලස් නොවි ඉන්න පුළුවන් ඉන්න බැරි වුණාට, අතීතය අමතක කරලා ඉන්න බැරි වුණාට, අපි මේ මොහොතේ වැඩ කරන දේශපාලන ව්‍යාපාරය
මුතුමේ කාලය අවසානයි.
අද තියෙන දේශීය තත්ත්වයක් එක්ක වැඩ කරන දේශපාලන ව්‍යාපාරය අපි අපේ රටේ සහ අපේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්බන්ධතාත් අපේ ප්‍රතිපත්ති වෙනුවෙනුත් පෙනී සිටින්න අපි කිසිසේත්ම බය වෙන්නේත් නැහැ. අවශ්‍ය තැන්වලදී තියෙන තත්වයන් අනුව වෙනස් වෙන්නත් අපි කිසිසේත්ම බය නැහැ. මොකෝ ඒක තමයි දේශපාලනය කියන්නේ. තියෙන තත්වයන් එක්ක වැඩ කරනවා මිසක් මනක් කල්පිත දේවල් ගැන හිතමින් වැඩ කරන එක නෙවෙයි. ඉතින් ඒ නිසා මම නැවත වතාවක් අවධාරණය කරන්නේ මේ මොහොත තුල මේ ජනාධිපති මේ කරන්න උත්සාහ කරන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථාපිත යම්කිසි අද්භූතයක් ඇති කරන්න මේ පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථා සභාව අධිකරණය මේ පාවිච්චි කරන්න හදන උත්සාහය අපි තරයේ හෙලා දකිනවා. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා සහ ඔහු අවසානයේදී අසාර්ථක වන බවත් මතක් කරමින් ලැබූ කාලයේ දුන්න කාලයට ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම
ස්තුතියි මිලර් ගරු තාරක බාලසූරි මහත්මයා. විනාඩි 11 කාලයක් තියෙනවා.
ගරු මුලසාරණ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම සතුටු වෙනවා මට ඉස්සෙල්ලා කතා කරපු අපේ මන්ත්‍රීතුමියගේ කතාව අහපුවාන් පස්සේ ඔබ එතුමිය කිව්වා ඒ දේශපාලන තත්ත්වය බලලා වෙනස් වෙන්න ඒ දේශපාලන පක්ෂයකට අයිතියක් තිබෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම එතුමිය ඒ ප්‍රකාශ කරා ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් ඒ ප්‍රදාශන්තවාදය ගැන දැන් මීට මාස 18කට ඉස්සෙල්ලා යම් අරගලේ කාලයේදී එතුමියගේ පක්ෂ කට්ටිය ගිහිල්ලා මොකද්ද කරේ මේ පාර්ලිමේන්තුව වටලන්දා කියලා කිව්වා. හැබැයි කෙසේ වෙතත් දැන් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනය කරන එක පිළිබඳව මම බොහෝ දුරට සතුටු වෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට වෙනස් වෙන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණට ඒ දේශපාලන තත්ත්වය බලලා වෙනස් වෙන්න පුළුවන් නම් ඇයි අනික් පක්ෂවල ඉන්න කට්ටියට වෙනස් වෙන්න බැරි? දැන් මෙතන බහුතරයක් ඒ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඒ තර්කයේ තිබුණේ මොකද්ද ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි? මෙන්න මේ කාලයේදී මේ කට්ටිය මෙන්න මේ විදියට ඡන්දය දුන්නා, මෙන්න මේ කාලයේදී මෙයත් එක්ක හිටියා, මෙන්න මේ ප්‍රතිපත්ති මේ කාලයේදී ගිරිච්චා. දැන් මීට ඉස්සෙල්ලා අගමැතිතුමා පෙන්නලා කිව්වා අගමැතිතුමාගේ තාත්තගේ ප්‍රතිපත්ති ගැන කිව්වා. එතකොට අගමැතිතුමාට වෙනස් වෙන්න බැයිද කියන තර්කය තමයි මෙතනදී මම මතු කරන්නේ. ගරු මූලසන වල මන්ත්‍රීතුමනි මෙතනදී වැදගත්ම වෙන දේ තමයි හරි අපි රටට ඒ හරි ප්‍රතිපත්ති මාලාවක් ගෙනියන්න ඕනේ. දැන් ජනාධිපතිතුමාගේ කතාවේදී SOEs නැත්නම් state owned enterprises රාජ්‍ය ව්‍යාපාර ගැන කතා කරා. ගිය අවුරුද්දේදී ඒ රාජ්‍ය ව්‍යාපාර වලට බිලියන 745ක් ඒ අලාභ ලැබිලා තිබෙනවා. මේ අවුරුද්දේදී සමාවෙන්න 2022ේදී 2023ේදී බිලියන 313ක් ඒ ලාභ ලබලා තිබෙනවා. දැන් මේකට මූලික හේතුව මොකද්ද? ඒ cost based pricing. එහෙම නැත්නම් ඒ වියදම බලලා ඒකට මිලක් මතු කරපු එක තමයි මේකට ලාභයක් ලබා ගන්න පුළුවන් වෙච්ච දේ. ඒකර මෙතනදී ඒ විපක්ෂයේ ඉන්නවාද නැත්නම් ආණ්ඩු පක්ෂයේ ඉන්නවාද කියන එක නෙවෙයි මෙතනද වැදගත්මන්නේ. මේ හරි ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරියට ගෙනියන එක. ඒ වගේම රටක් දියුණු කරන්න නම් අපිට යම්කිසි විදියකට ආදායමක් තිබෙන්න ඕනේ. ආදායමක් තිබෙනවා ආදායමක් ගන්න නම් අපිට බදු ගෙවන්න ඕනේ. එතකොට මේ යම්කිසි විදියකට දැන් ওই ටින් නම්බරයක් දීලා හරි ඒ සියලු දෙනාම ඒ බදු ගෙවන මට්ටමකට ඒ මානසිකත්වයක් ඇති කරන එක නරක දෙයක්ද? 2022 දී ඒ බදු රෙජිස්ටර්ඩ් වෙලා තිබිච්ච සංඛ්‍යාව මිලියන 437,000යි. දැන් ගිය අවුරුද්දේදී මේක මිලියනකට වඩා වැඩි වුණා. මේක නරක දෙයක්ද කියලා මං අහන්න කැමතියි. ඒ වගේම මෙතනදී තවත් දෙයක් මතක් කරන්න ඕනේ. ඒක තමයි අපේ ඉන්ඩියන් රෙවෙනියු එකයි ඒ වගේම කස්ටම් එකයි එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකෙත් ඒ විශාල ලෙස හරියට බදු එක්කව කරන්නේ නැහැ කියලා ඒ යෝජනාව ඒ චෝදනා තිබෙනවා. මෙව අපි හරි ගස්සන්න ඕනේ. ඉතින් මෙවට ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටියත් ඒ වගේම විපක්ෂයේ ඉන්න කට්ටියත් සියලු දෙනාම එක්කව වෙලා මේ පිළිබඳව කටයුතු කර ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී දූෂණය ගැනත් කතා කරා. ඒ දූෂණ විරෝධීව මම හැම වෙලාවෙම කතා කරලා තිබෙනවා. ඒ මම විශ්වාස කරනවා මේ රජයෙන් ඒ ඇන්ටි කරප්ෂන් ඇක්ට් එක ගෙනාවා. ඒ වගේම මම විශ්වාස කරනවා ඉදිරියේදී බ්‍රයිබරි කමිෂන් එක වගේ දේවල් අපි තවදුරටත් ශක්තිමත් කරන්න උවමනාවක් තිබෙනවා කියලා. දැන් අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු මෙතනදී කෙහෙලිය ප්‍රබුක්කල් ඇමතුමා ගැන කතා කරා. දැන් පළවෙනි මම එතුමාව ගිහිල්ලා පෙරේදා හම්බුණා. ඒ වගේම මම යම් කිසි විදියකට පුදුම වෙනවා ඒ එතුමා කියපු කතාවත් එක්ක එතුමාව ඒ අත්අඩංගුවට ගත්ත එක පිළිබඳව. හැබැයි ඒව අධිකරණයේදී ඉදිරියේදී ඒව තීන්දුව වේවි. හැබැයි කෙසේ වෙතත් මම මෙතනදී ප්‍රශ්න කරන්නේ ඒ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේදී ඒ කැබිනට් එකේ ඉන්න ඇමති කෙනෙක්ව ඒ අත්අඩංගුවට ගත්තා. හරිද වැරදිද කියන එක පස්සේ ඒ උසාවිය වලින් තීන්දුව වේවි. දැන් මේක නරක දෙයක්ද? දැන් මෙච්චර කාලයක් වුණේ නැහැ. එතකොට දූෂණේ කියලා එක පැත්තකින් බනිනවා. ඊපස්සේ අත්අඩංගුවට කවුරු හරි ගත්තා ඊන් පස්සෙත් එතකොටත් බනිනවා. ඉතින් මං හිතන්නේ අපි අර මේ දෙබෙදි ප්‍රතිපත්තියක් ගිනියන්නේ නැතුව හරි ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරගන්න උවමනාවක් තිබෙනවා. දැන් සමහර වෙලාවට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සහෝදරයෝ හුඟක් වෙලාවට බලන්නේ මේ සමාජ වෛරයක් ඇති කරන්න. මේ සමාජ වෛරය ඇති කරපු අපි රටවල් ගැන අපි දන්නවා. ඔය හිට්ලත් එතුමා බලයට එන්න ඉස්සෙල්ලා මේ සමාජ වෛරයක් ඇති කරා. ඒ විශේෂයෙන්ම යුදෙවන්ට පිළිබඳව. හිට්ලට බලයට එනකොට සිගෙට 34ක්ද 33ක්ද ඔන්න වගේ සමාජ ප්‍රතිශතයක් තමයි එතුමාට ලබා ගන්න පුළුවන් උනේ. නමුත් මේ සමාජ වෛරය හරහා ඊන් පස්සේ මොකද ඒ බලයට ආපුවෙන් පස්සේ මොකද්ද වුණ දෙය කියන එක අපි දන්නවා. ඒ බහුතරයක් හිටපු ඒ කට්ටිය ඒ වෙලාවේ නිශ්ශබ්දව හිටියේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සමාජ වෛරයක් ඇති කරා කියලා ඒ ඒ ඒ ආර්ථිකය ගොඩනගා ගන්න බෑ. ආර්ථිකය ගොඩ ගන්න ඕන නම් අපි හරි ප්‍රතිපත්ති ගිනියන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ඒ කතාවේදී ඒ කුෂකර්මය ගැන කතා කරා. විශේෂයෙන්ම ඒ කුඹුරු ඉඩම් තෙත් කලාපයේ තිබෙන කුඹුරු ඉඩම් වෙනත් දේවල් වගා කරන්න ඒ අවසරය දෙනවා කියලා තමයි කිව්වේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම කෑගල්ල වගේ දිස්ත්‍රික්කයක් ඒ දරිත් ඒ පවර්ටි ඉන්ඩෙක්ස් එක දිහා බැලුවොත් එහෙම මම හිතන්නේ උතුරු නැගිනහිර ඒ දිස්ත්‍රික්ක අරුණයන් පස්සේ සැහැඬ පල්ලෙහා තිබෙන දිස්ත්‍රික්කයක්. බදුල්ල වගේ දිස්ත්‍රික්ක කීපයක් තමයි ඒ කෑගල්ලට පල්ලෙහා තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඒ කුඹුරු හිමියෙක්ට කුඹුරු හිමියන් මම හිතන්නේ ඒ 50,000ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ කෑගල්ලේ සම්පූර්ණයෙන්ම තිබෙන ඉඩ ප්‍රමාණය වර්ග කිලෝමීටර 1693ක්. ගිය සාමාන්‍යයෙන් ඒ කන්නයකට හෙක්ටයාර් 10,000ක් වගේ ප්‍රමාණයක් වගා කරනවා. ඒ කෑගල්ලෙන් ඒ ලංකාවේ ඒ වී නිෂ්පාදනය කරන ප්‍රමාණය ඒ මුල් ලංකාවෙන්ම ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ඉතාම අඩු ප්‍රමාණයක් 1.3% වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. දැන් වර්ග හෙක්ටයාර් 10,000ක් වගේ ප්‍රමාණයක් කියන්නේ සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් වලින් ඒ වර්ග කිලෝමීටර 93ක් 95ක් වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. එතකොට මේ වර්ග කිලෝමීටර 95ක ගොවි තැන් කරන්නේ නැතුව වෙනත් මොකක් හරි දෙයක් වගා කරක් කරොත් එහෙම එතකොට මේ කට්ටියට ඒ ඊට වඩා ආර්ථික නිදහසක් ලැබෙන්නේ නැද්ද? ඒ කට්ටියගේ ඒ වත්කම් වැඩිවන්නේ නැද්ද? ඉතින් මම හිතන්නේ මේක ඉතාම හොඳ අදහසක්. දැන් අපේ හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමා මීට ඉස්සෙල්ලා කතා කරලා කිව්වා පුද්ගලික නිදහසත් ඒ වගේම ආර්ථික නිදහසක් ගැන කතා කරා. මම හිතන්නේ මේ පිළිබඳව තිබෙන 1950 වල ෆෙඩරික් හයින්ස් කියන ඒ ඔස්ට්‍රියන් ජාතික ආර්ථික විශේෂඥයා පොතක් ලිව්වා Road to Serfdom කියලා. මේකේ ඒ 6 වෙනි කොටසේදී විශේෂයෙන් මේ පුද්ගලික නිදහසත් ඒ වගේම ඒ ආර්ථික නිදහසක් ගැන කතා කරා. ඒකේ තිබිච්ච මූලිකම තර්කය තමයි ඒ රජයවල් මැදිහත් වෙලා ඒ ජනතාවට මෙන්න මේක වගා කරන්න මෙන්න මේක කරන්න කියලා කිව්වොත් එහෙම ඒ පුද්ගලික නිදහසත් ඒ වගේම ආර්ථික නිදහසත් නැති වෙනවා. ඒ ආර්ථික නිදහසත් පුද්ගලික නිදහසක් නැති වුණොත් එහෙම ඒ ලෝව ප්‍රොඩක්ටිවිටි එකට තමයි යන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ මෙතනදී අපි එක එක දේශපාලන මතමතා මතිමාන්තරවල තිබුණත් යම් කිසි විදියකට ඒ හරි ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරියට ගෙනියන්න අවස්ථාවක් තිබෙනවා. අද රට වැටිලා තිබෙන තත්ත්වය දිහා බැලුවොත් එහෙම මේක යම් කිසි විදියකට අද පෝලිං තිබුණේ නැති වුණත් අපිට තවත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්න අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි ඒ වගේම මම හිතන්නේ ඒ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් තේරුම් ගන්න ඕනේ මේ රටට ඒ ස්ථීර ආර්ථික සංවර්ධනයක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ඒ දේශපාලන ප්‍රතිසංස්කරණත් අවශ්‍යයි කියලා.
එමෙතුමතුමාට විනාඩි දෙක කාලයක් තිබෙනවා.
ඒ වගේම කරු මූලාශ්‍රාරුඩ මන්ත්‍රීතුමනිදි සමහර වෙලාවට අපි විපක්ෂයේ ඉන්න කොටත් සමහර ප්‍රතිපත්ති වලට අපි විරුද්ධ වුණා. ඒ වගේම මම හිතන්නේ මේ දූෂණේ මොනවා හරි වෙනවා නම් අපි අනිවාර්යෙන් මේක නවත්තන්න ඕනේ. අපි එදා මේ විපක්ෂීන මන්ත්‍රීවරුන් කිව්වා බොන්ඩ් ස්කෑම් එක ගැන කිව්වා. අපි මේ බොන්ඩ් ස්කෑම් එකට අදත් විරුද්ධයි. ඒ වගේම සමහර මන්ත්‍රීවරු ඔය ෂුගර් ස්කෑම් එක ගැන කිව්වා. ඒකටත් අපි විරුද්ධයි. හැබැයි අපි නිකන් අර ඉතිහාසය ගැන කතා කරලා විතරක් අපි මේ ඉදිරියේදී එන වංචා දූෂණ ඒවා නැවැත්තන්නේ නැහැ. එහෙමනම් සියලුම මන්ත්‍රීවරුන් එක්කව වෙලා විශේෂයෙන්ම ඒ දූෂණේ නවත්තන්න අපි කටයුතු කරා ගන්න උමනාවක් තිබෙනවා. හැබැයි දූෂණේ නවත්තනවා විතරක්ේ ආර්ථික සංවර්ධනයක් වන්නේ නැහැ. අපි හරි ප්‍රතිපත්ති මාලාවක් ගෙනියන්න ඕනේ. දැන් හුඟක් මෙතන ඉන්න මන්ත්‍රීවරුන් ඔය FTA එක ගැන කතා කරා. ඊයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ අදානි සමාගමට මේක විකුණනවා, අම්බානි සමාගමට මේක විකුණනවා කියලා. දැන් අදානි සමාගම හැවිදින් අර රිනියබල් එනර්ජි ප්‍රොඩියුස් කරලා නිෂ්පාදනය කරලා ඉන් පස්සේ ඒ යම් කිසි විදියකට විදුලි මිල අඩු කර ගන්න පුළුවන් වුණොත්
ඒකෙන් එතකොට රටේ ඉන්න පුරවැසියාට ඒකෙන් වාසියක් වෙන්නේ නැද්ද? ඉතින් අපි ගත්තොත් එහෙම ඒ මන්නාරම ඉදන් ත්‍රිකුණ මලයට වෙනකන් ඒ රිනියුබල් එනර්ජි පාවිච්චි කරොත් එහෙම ඒ රටට තිබෙන විදුලිය අවශ්‍යතාවය වගේ 14 ගුණයක් අපිට නිෂ්පාදනය කර ගන්න පුළුවන් වෙනවා. මේ 14 ගුණයෙන් මේ නිෂ්පාදනය කරන විදුලිය අපිට ඉන්දියාවට විකුණා ගත්තොත් එහෙම අපිට අලුත් ආදායම් මාර්ගත් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි යම්කිසි විදිහකට වෙනස් වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ රටට හරි ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරියට ගෙනෙන්න උවමනාවක් තිබෙනවා. එහෙම කරේ නැත්නම් අහපව් අපි කරන්නේ මොකද්ද? අර ඉතිහාසයට ඇඟිල්ල දික් කරලා මෙන්න මෙයා මෙන්න මේ විදිහට තමයි හැසුරුනේ කියන ඒ තර්කය ඉදිරියට ගෙනෙනවා මිසක් අපි ඒ අනාගතය ගැන අපි ප්‍රතිපත්ති ගෙනෙන්නේ නැහැ. ඒ නිසා රටට ගැළපෙන ප්‍රතිපත්ති නම් මම දවතත් ජනාධිපතිතුමා කියපු ඒ ආචනය කරනවා සිළු දෙනාම එක්කව වෙලා මේ රට හරි මාර්ගයට දාන්න අපි උත්සාහ කරමු. ඉදිරියේ දින මැතිවරණ වලදී අපි වෙන වෙනම ඡන්දේ ඉල්ලමු. ස්තුතියි.
උදේ විලන් ගරු මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා විනාඩි 8ක කාලය තුමතුමා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කරන ලද මේ සභාවේ ප්‍රකාශය පිළිබඳව විවිධ අදහස් රාශියක් මතු වුණා. මම මුලින්ම කියන්නට ඕනේ ජනාධිපතිතුමා කියපු කතාවේ එතුමා කියපු කතාවේ නැති කොටස් තියෙනවා අපිට මේ බාර දුන්න මේ කතාවේ මුද්‍රිත පිටපතේ. මේ තියෙනවා මෙන්න මෙහෙම. මේ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන්, තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදිකම් අමතක කළා, පොදු මතයකට එකඟ වුණා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලයක් එකට දේශපාලනය කළ අය. මම දේශපාලනයට හඳුන්වා දුන්න අයත් එහි ඉන්නවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජනමයලේගයට එහෙම කරන්න බැරි ඇයි? ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව කටයුතු කළා. දූෂණ විරෝධී වැඩපිළිවෙලේ මූලික කාර්යභාරයක් අනුර දිසානායක මන්ත්‍රීතුමා ඉටු කළා. දූෂණ විරෝධී කාර්යාලයේ මෙහෙවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් අනුරජසානායක මහතාමයි. ඒ කාර්යාලයේ ලිපිගනු පිටපත් තවමත් අනුරජසානායක මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි? අපි මැතිවරණවලදී එක් වෙන්වී තරඟ කරමු, ඒත් රට ගොඩනැගීමට එක් වී කටයුතු කරමු. එතකොට මේ අනුරජසානායක මහත්මයාගේ නම ජනාධිපතිතුමාගේ කතාවේදී කියුනේ නැහැ. නමුත් මේ බෙදපු කතාවේ මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට අපි පිළිගන්නේ එතුමා මෙතන කරපු කතාවද? එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ට මේ බෙදපු මේ කඩදාසි අවසාන පිටපතේ තියෙන කාරණා පිළිබඳව තත්ත්වයද කියන එක මම විශේෂයෙන්ම අහන්න කැමතියි. ඒත් එක්කම සඳහන් කරන්නට ඕන ජනාධිපතිතුමා විසින් කරන ලද කතාවේදී මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අද වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් බරපතල ලෙස ඉතාම නරක තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, වැලිකන්ද වගේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අලි වනාලි විසින් ප්‍රධාන ලෙසම මිනිස් ඝාතන සිද්ධ වෙනවා නිතර නිතර. දැන් ඒ තත්ත්වය ඉතාම වැඩි වෙලා තියෙනවා. සතියකට 2-3 දෙනෙක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වල්ලලි විසින් ගාලා හිරිහැර කරලා මිනිස්සු මැරලා තිබෙනවා. ඉතින් වනජීවි දෙපාර්තමේන්තුවට මේවා කරන්න වනජීවි දෙපාර්තමේන්තුව නිශ්ශබ්ද ඉන්නේ ඇයි කියන එක මේකට උත්තරයක් දෙන්න මෙතන කෙනෙක් නැහැ. ඇත්තෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුදල් දීලා අවශ්‍ය සේවකෝ වැඩි කළා, වාහන වැඩි කළොත් මේ ජීවිත හානිය බේරගන්න පුළුවන්. ඒ නිසා කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ඇති වෙලා තිබෙන මහා කඩාවැටීමට මේ ප්‍රශ්නේ දැඩි ලෙස අද බලපාන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. සමහර ගම්වල ජනතාව ගෙවල් දොරවල් ඇරලා යන තත්ත්වයට පැමිණලා තිබෙනවා මේ වනාලි ප්‍රශ්නේ නිසා. ඒ ගැන ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත් විට ඒ මම කතා කළේ වචන කීපයක් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්. මේ රටේ තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව. මේ රට ගොඩගැනීම සම්බන්ධයෙන්. මූලික වශයෙන්ම අපි කටයුතු කිරීමේදී දූෂණය වංචාව නාස්තිය හොරකම තමා නැමැත්විය යුත්තේ. නමුත් මට කලින් කතා කරපු අපේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමියත් සඳහන් කළ ආර්ථික අර්බුදය පිළිබඳව. එතකොට මේ ආර්ථික අර්බුදයේදී ප්‍රධාන වශයෙන්ම මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේ රටේ ආදායම් විෂමතාවය හැකිතරම් දුරට අවම කරන්න ඕනේ කියන එක. එතකොට රජයේ ආර්ථික උපදේශකයින්ට ආර්ථික විද්‍යාඥයින්ට රජයේ ඉන්න මේ රටේ ජනතාවගේ මේ ආදායම් විෂමතාවය අවම කරන්න බැරි ඇයි? ඒ ගැන කිසිම ප්‍රකාශයක් රජයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ උඩ මේ රටේ විශාල පිරිසක් බඩගින්න ඉන්නවා. සමහර ඇමතිවරයෙක් තමත් එක්ක පුජ්‍යලයේ කතා කරගෙන මම ආණ්ඩුවේ මගෙන් ඇහුවා මේ අපේ පක්ෂයේ මේ කෙනෙක් ආණ්ඩුවේ ඉන්න මම මේ රටේ ලක්ෂ ගාණක් බඩගින්න ඉන්නවා කියලා අහපුවාම කොහෙද එහෙම තියෙන තැනක් පෙන්වන්න කියලා මට කිව්වා. මට පෙන්වන්න පුළුවන් මේ කොළඹ නගරයේ එහෙම ඉන්නවා ආහාර නැතුව. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් ඉන්නවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල තුන් වේලෙන් එක කාලක් එක වේලක්වත් ආහාර ගන්න බැරි තත්ත්වයට ජනතාව පත් වෙලා ඉන්නවා. ඒ නිසා මූලික වශයෙන් කළ යුත්තේ ආහාර නිෂ්පාදනයයි. ආහාර නිෂ්පාදනය හරි හැටි නොකළොත් ඊට ප්‍රමුඛත්වය දුන්නොත් මොකද අපේ ඉතිහාසයේ පුරාම කියන්නේ ප්‍රධාන වශයෙන්ම මහා පරාක්‍රමබාහු රජතුමාගේ පොළොන්නරු යුගයේ ඉඳලමත් ඒ වගේ මන්රාදපුර යුගයත් පොළොන්නරු යුගයත් මේ ආපු එක් එක් යුගගත් විට දමදෙනි ඒ වගේම කෝට්ටේ මේ තත්ත්වයන් වලදී මේ රටේ කෘෂිකර්මාන්තය ඉතාම ඉහළ තැනක තිබුණේ. නමුත් දැන් නව තාක්ෂණයත් එක්ක අපි ඒ තාක්ෂණය හරියට පාවිච්චි කරලා ගොවියාව දැනුවත් කරලා ගොවි ජනතාවට ඒ සහන ලබා දෙන්නේ නැතුව පුදුමාකාර ප්‍රශ්නයක් තමයි දැන් මේ ඇති වෙලා තිබෙන්නේ. ඉතින් අනිත් එක මම කියන්න ඕනේ මේ දූෂණ විරෝධී තත්ත්වයන් කියන එක දැන් මම පහුගිය දවසක පත්‍රයේ බලනකොට තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන පුස්තකාලේ මම දැක්කේ මේ සටහන් වෙලා වාර්තාවක් තියෙනවා මහ බැංකු කොල්ලේ ප්‍රධාන වග උත්තරකරයා වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ තවත් ඊට ප්‍රධාන වශයෙන් සම්බන්ධ 10 දෙනෙක් එතුමත් එක්ක විනිශ්චකාරවරු 3 දෙනෙක් පත් කරපු එහෙම නැත්නම් ට්‍රයිල් එකක් බා දාලා ඒ 10 දෙනාම ඒ නඩුවෙන් ඉවත් කරලා තිබුණා. නමුත් එතකොට ඉවත් කරන්නේ කොහොමද මේ වගේ විශාල මුදල් වංචාවක් තිබෙන අය? ඇයි එහෙම කළේ? ඇයි ඒකට ට්‍රයිල් එකක් බා දැම්මේ? මේක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ නමුත් මම ස්තුතිවන්ත වෙනවා නීතිඥ මහතුරු කීප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේකට විරුද්ධව නියෝගයක් ගත්තා. ඒ අනුව ට්‍රයිල් එකක් බා දුන්න තීන්දුව ඒක අහෝසි කළා මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඒ තුල මම සතුට වෙනවා ඒ මට්ටමින්වත් ඒ පරීක්ෂණය බේරීම ගැන. අද කෝ මේ වෙච්ච කරුණුවලදී ප්‍රධාන වශයෙන්ම දූෂණ විරෝධී ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම ඒ නඩුව එහෙම නැත්නම් ඒක ගෙන යෑම දැන් අද හරි හැටි කෙරෙන්නේ නැහැ. ඒක නිකන් නමට ඉන්නවා ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පරීක්ෂණ අතරමඟ නැවතිලා සම්පූර්ණ මේකට බහඹැංකු මංකොල්ලේට සම්බන්ධය නිදහස් කිරීම කරන්න හේතුනේ ඇයි විශේෂ අධිකරණයක් පත් කළා කියන එක මම රජයෙන් අහන්න කැමතියි. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම ආර්ථිකය නිසා රටේ ඇති වෙලා තිබෙන විවිධ ප්‍රශ්න අතරේ දැන් අධ්‍යාපනය ගත්තත් සෞඛ්‍යය ගත්තත් ආර්ථික අර්බුදය නිසා තමයි බරපතල ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම බලශක්තිය ඒ පිළිබඳව කතා කරන විටත් ඒ තත්ත්වය බොහොම පැහැදිලිව පේනවා. ජනතාවට උසලගන්න බැරි විදුලි බිලවල් ඒ වගේම ආහාරවල මිල ඉහළ යෑම
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ වගේම මේ තත්ත්වයන් වල ඇති වෙලා තිබෙන රටේ ආර්ථික සමාජ අර්බුදය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මම ප්‍රධාන වශයෙන්ම රජයෙන් ඉල්ලා සිටින්නේ ගොවි ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල මේ වනාලි ගහණය ජනතාවට බරපතල හිරිහැරයක් වෙලා තියෙනවා. දිනපතා මිනිස්සු මැරෙනවා. මේ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කිරීම ඉතාම අවශ්‍යයි කියන එක සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
දිවා විවේකයේ සඳහා සභා වැඩ කටයුතු පස්වර එක දක්වා අත්හිටවනවා.